Honorable Dasri Jayasekhar, you have 15 minutes.
Thank you, Honorable Deputy Speaker. මම විශේෂයෙන්ම අද දේශීය විදේශ අමාත්‍යංශ ශරති මිස් කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම මුලිකව මම කියන්න කැමතියි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඔබතුමාලගේ මේ වැඩපිළිවෙල යටතේ කාරණා කීපයක් මතක් කරුවා. විශේෂයෙන් විදේශ සේවය සඳහා වෘත්ති විශිෂ්ටත්වය සදාචාරාත්මක ඇසිරීම් ඊළම් ප්‍රමිතීන් සහ රාජතාන්ත්‍රික විචක්ෂණ බුද්ධිය සහ සුසුකන්ලත් නිදාරින් පත් කිරීම වෘත්තීය විශිෂ්ටත්වය සදාචාරාත්මක ඇසිරීමේ ඊළම ප්‍රමිතීන් සහ කුසලතා මත පදනම් පද සුසුකම්ලත් නිදාරින් දේශ සේවය සඳහා පත් කිරීම ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධාන ලෙස ප්‍රත්‍යක්ෂ වාර්තා සහිත වෘත්තීය රාජතාන්ත්‍රිකයන් පත් කිරීම මේක තමයි මේ විදේශ අමාත්‍යංශයේ මූලිකවම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළ අන්තර්ගත වුණේ අත වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක දැන් තියෙනවද මම දැක්කා මීට කලින් අපේ වෛද්‍යවරයෙකුත් මේ සම්බන්ධව කතා කරනවා මේ ඉතිහාසයේ කරපු කාරණා පිළිබඳව ඒක කරන්න නෙමෙයි තමුන්නාංශලගේ මේ ආණ්ඩුව දුන්නේ අපේ විදේශ කටයුතු අමාත්‍යවත් ඇවිල්ලා ඉන්නෝ ඉතින් මේ පත්කිරීම සම්බන්ධවම ඉස්සෙල්ලාම අරගන්නම් අත වශයෙන් ඔබතුමාලා පත්තුන ගමන් පළවෙනියෙන්ම ගෙන්නුවා 16 දිනක් ඔබතුමාලගේ ආණ්ඩුව ආපු ගමන් ඊට කලින් ආණ්ඩුවේ යපු අය ඉතින් ඈව ගෙන්නකොට ඔබතුමාලා කිව්වන් මේ අය පිළිබඳ සමීක්ෂණයක් කරලා නැවත පත් කරන්න කටයුතු කරනවා කියලා ඒ වෙලාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට වැඩ කරපු අපේ විතේරත් මැතිතුමා පකිස්තානයෙන් ගෙන්නුවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි විදිහට වැඩ කරපු ඒ වගේම විශ්‍රාමලත් නාවික හමුදාපති පරේක් විදිහට වැඩ කරපු අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණ අවුරුදු 40ක සර්විස් එකක් දැන් ඒ වෙනකොට යවලා තියෙන තමුන්නාංශලගේ ජාතික ජන බලවේගයේ හමුදා ඒකකයේ වැඩ කරපු රියල් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න ඊට වඩා පාල අංක දෙකක් පල්ලෙහායින් ඉන්න කෙනෙක්. ඒකේ කතිකේ. ඉතින් මම අහන්න කැමතියි අර වෘත්තීය විශේෂඥ සදාචාරක්‍රම හැසිරීම විහෙලම් ප්‍රමිතීන් රයිස රාජ්‍ය තාන්ත්‍රික විචක්ෂණ බුද්ධිය සහිත අයද මේ පත් කළා තියෙන්නේ. දැන් කියුබාවේ හිටපු නාවික හමුදාපති විදියට හිටියේ අද්මිරාල් නිශාන්ත උඩුගෙතැන්. ඒ වෙනුවට ගෙනාවා ජාතික ජන බලවේගයේ තමුන්නාංශලගේ පරාජය වෙලා තරංග කරලා පරාජය වෙච්ච මහින්ද රත්නායක රාවේ පත්‍රේ ලේකකෙක් අවුරුදු 65ක ද්විපාර්ශික සම්බන්ධතා තියෙන කියුබා වගේ රටක පත්කිරීම කරේ විදේශ සේවා පිළිබඳ අල්ප මාත්‍ර දැනුමක් නැති පුද්ගලෙක් මෙයා දේශපාලන පත්තින් නෙවෙයි නම් මම අහන්න කැමති මෙයා මොනවද කියලා ඊළාට එක්සත් රාජධානී මහ කොමසාරිස් ඉදිරියේ පත් කරනවා නිමල් උපාලි සේනාධිපති राज्य परिपाल पश्चात उपाध्यक्ष राजतांत्रिक विशेष प्रश्न दक्षिण अफ्रीका ජේස තානාපති නිලධාරීන්ට තානාපති නිලධාරීන්ට අතවර කිරීම සම්බන්ධව චෝදනා ගන්නාවක් තියෙන කෙනෙක්. ඉතින් මම කියන්න කැමතියි සාමාන්‍යයෙන් විතේරත් නැත්තුමා කොලේ ඉරාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි එතුමාගේ පුද්ගලික ලේකම් කොලේ ඉරාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසාම දැන් විදේශ සේවයේ ඉන්න අය විශාල කාන්තාවන් විශාල භීතියකින් පසු වෙනවා. දැන් මේ දූෂණ සිද්ධ වෙච්ච දැන් මේ පෙරේද යන කල අපේ වෛද්‍යවරියක් දූෂණය වෙලා මේ තිබෙන ප්‍රශ්නත් එක්ක දැන් විදේශ සේවයත් විශාල බීතියකින් ඉන්නවා විශේෂයෙන්ම නිලධාරීන් මේ සම්බන්ධව වැඩ කටයුතු කරන්න මොකද පරිගණීම් වලට ලක් වෙයි කියලා බයට ඒ වගේ විදේශ සේවයේ පළමු පන්ති නිලධාරීන් ඉන්නවා 60ක් 1996 ඉඳලා පටන් ගත්ත අය තානාපති කාර්යාලය තියෙන 50යි කොන්සලේට් ජෙනරල් ඔෆිසර්ස් තියෙන 10යි विशेष මේ සංගිඳියාව සත්‍ය සේවයෙන් පිළිබඳව දැන් අපි accountability එක ගැන විශාල වශයෙන් කතා කරුවා දෙයාස් පහළවේ මේ සම්බන්ධව අතුරුදානුවන්ගේ කොමිසම පීටෙව්වා. විශේෂයෙන්ම 17,000 විතර ප්‍රමාණයක් තොරතුරු ඇවිල්ලා තිබුණා. 5,000 මිසින් ඉන් ඇක්ෂන් විශේෂයෙන්ම අමුදා ලයිස්ට්ුවක් විතර තිබුණා. මේ වගේ පෙරලා පෙරලා එකතු කරයින් පස්සේ 12,000 විතර 89 මියගිය ඇත් එක්කම මේ ඒ වගේම 88 89 ඉඳලා 2013 සුදුවැන් සමග සුදුවැන් වලින් අතුරුදාන් කරපු අයත් එක්කම මේවා විමර්ශනය කරන 2022 මුදල් දුන්නා. අතුරුදාන් වීම මේ අතුරුදාන් නුවන්ගේ කොමිසම නැවත පටන් ගත්තා. දැන් එක්සත් ජාතීන්ගේ 31 ස්ලැප් එක නැත්තම් මේ රටවල් 25කින් ලැබෙන මුදල් දීලා තමයි මේ සාක්ෂි එකතු කරලා ඔවුන්ගෙන් ගත්තේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා accountability project 56/1 මේ වැඩපිල්ල තුල තමයි ගෙනිච්ච. නමුත් 2015 මේක ක්‍රියාත්මක කරන්න හැදුවත් ඒකට එදා තිබුණ ජනාධිපතිතුමා මේකට විරුද්ධ වීමත් එක්ක මේ ප්‍රශ්නය ගැටලුවක් බවට අපේ පත් වෙලා තිබෙනවා. දැන් සත්‍ය සේවීමේ කොමිසම දැන් අද මේ රටේ විශාල වශයෙන් දැන් මේ බඩලන්ද කොමිසමත් එක්ක විශාල වශයෙන් කතා කරන කාරණයක් තමයි සත්‍ය සේවීමේ කොමිසම පීටවන්. මොකද මේක ඉතිහාසයේ අපි කරපු හැම දෙයක්ම විශේෂයෙන්ම 71 ඉඳලා 88 89 ඒ වගේම 83 ඉඳලා මේ ඇති වුණ කලබලත් එක්ක පටන් ගත්ත ජනමාර්ග අර්බුදය සහ යුද්ධය ඊළඟට සුදුවැන් වලින් මරලා දාපුවා මේ සියල්ලම එකට එකතු කරලා සත්‍ය සේවීමේ කොමිසමක් පත් කරලා මේ වැඩකටයුතු ටික කරන්න තමයි අපේ බලාපොරොත්තු තියෙන්නේ. මම ඔබතුමාලගෙන් ඉල්ලනවා විශේෂයෙන් මේ ආණ්ඩුවවත් අඩුම ධර්මේ අපි මේක දිගින් දිගටම කතා කරපු කාරණයක්. හැම වෙලාවකම මම නම් හැම අවස්ථාවකම අපි කතා කරුවේ මේ රටේ සිංහල දමිළ මුස්ලිම් බර්ග කියලා වෙනසක් කරන්නේ නැතුව මේ යුද්ධයට සම්බන්ධ වෙලා යුද්ධයෙන් අනාථ වුණ මිනිස්සු තමන්ගේ අම්මා තාත්තා නැති වුණ අය දූදරුවෝ ඊයේ විමලරත්නායක මහත්තයා කිව්වා මේ අයම තමයි උතුරෙත් තියෙන්නේ. උතුරෙත් අම්මලා තාත්තලා තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ නෑදෑයෝ තමන්ගේ පෙම්වතිය පෙම්වතා අරගෙන ගිහලා මරලා දැම්මා. මේක දෙපැත්තෙම වුණා. මේක එක දණක ප්‍රශ්නයක් නෙමෙයි. එල්ටීඩී එක පැත්තෙන් මරනවා ඊළඟට අනෙක් අතුරු හමුදා වෙන කට්ටියක් මරනවා ජේඊපී එක කට්ටියක් මරනවා ඊළඟට හමුදාවේ කට්ටිය තව කට්ටියක් මරනවා ඊළඟට අතුරු හමුදා ආදලා එයාය තව කට්ටියක් මරනවා. මේ විදිහට මරපු ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සත්‍ය සේවීමේ කොමිසම දැන් කාර්යාලය ඔබතුමාලා වහලා තියෙනවා. දැන් අඩුමතරමේ ඔබතුමාලගේ අය එකතු කරලා මේක හදන්න මේ අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. මොකද හේතුව දැන් මේකට පනතක් අවශ්‍යලා තියෙනවා. මේ මේ ක්‍රියාමාර්ගය තිබුණා නම් අද ශවෙන්සිල්ල මහත්තයලට යන්න බෑ ඇමරිකාවට. අද ජෙනරල් ෆොන්සේකාලට යන්න බෑ ඇමරිකාවට. මේ අය කැමති ඇවිල්ලා මේ සත්‍ය සේවීමේ කොමිසම ඉදිරියට ඇවිල්ලා සාක්ෂි දීලා තමන් නිර්දෝෂී වෙන්නේ. මොකද හේතුව මේ කියා මේ සියල්ලම රටක් විදිහට අපි විශාල අර්බුදයකට තල්ලු වෙන ක්‍රියාදාමය. දකුණු අප්‍රිකාව ඒ ඒ විදිහට වැඩ කළා තමයි ඔවුන් එතනින් එළියට ආවේ. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේවා ආයි වෙන්නේ නැහැ, මේ වගේ ක්‍රියාදාම ආයි සිද්ධ වෙන්නේ නැහැ, එහෙම මිනිමරි සිද්ධ වෙන්නේ නැහැ කියලා කිව්වට හරියන්නේ නැහැ. මිනිස්සුන්ට ඔප්පු කරන්න වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලහත්කාරයෙන් අතුරුදානුවන් සම්බන්ධ කමිටු එක working group on group on involuntary and enforced disappearances මේකට තමයි ඒ කාලේ මහින්ද රාජපක්ෂලා වාසුදේව නානායක කරලා ගිහිල්ලා තරුණ අතුරුදහම් වුණාම එයාගේ විස්තර දුන්නේ. ඒ වගේම නාඳුන තුවක්කුකරුවන්ගේ විස්තරත්. ඒ අය මරලා දාපු අයත් මේ සම්බන්ධව ගෙනාවා. දැන් මනෝරි මුත්තටිගම කොමිසම ගත්තොත් එතුමිය ලංකාව වටේම ගිහිල්ලා 22,000ක විතර ප්‍රමාණයක් සොයාගත්ත අතුරුදහම් වුණ පිරිස් උතුර නැගෙනහිර හැමතැනකම දකුණේ හැමතැනකම. ඇමිනිස් එක කියනවා දැන් 60,000ක් විතර මැරලයි කියලා. දැන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේක 5,000ක විතර ප්‍රමාණයක් තෝරලා අරගෙන ඒ අය අතරින් 5,000ක ප්‍රමාණයක් ඉවලා තිබෙනවා මෙන්න මේ අය සම්බන්ධව වැඩ කටයුතු කරන්න කිය. ඒ වගේම 16,000ක් ඔවුන් අතේ තියෙනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ ගෙනාපු ඒ ක්‍රියාමාර්ග තුර ඔවුන් එකතු කරගත්තේ ඒවා 88 89 ඉඳලා යුද්ධය අවසානයේදීත් සිද්ධ වුණ කාරණා. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ ඉරාකයට පස්සේ වැඩිම ප්‍රමාණයක් අතුරුදාම් වෙච්ච රට ලංකාව. ඒ නිසා විශේෂයෙන්ම LLRC වාර්තාවෙන්, පරණගම වාර්තාවෙන්, රායප් ජෝසප් මෙතුමා පියතුමා එකතු කරගත්ත ලයිස්සු මේ සියල්ල එකතු කරලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න ඕන. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමතියි මංගල සමරුවේ මැතිතුමාව මේ අවස්ථාව මම මතක් කරනවා. අවසාන විසඳුමක් එනතුරු හානි පූර්ණේ සඳහා යම් ප්‍රතිපාදන සකස් කරන්න වැඩපිළිවෙලක් එතුමා මූලික කරලා හැදුවා. ඒ අනුව සර්ටිෆිකේට් ඔෆ් ඇබ්සන්ස් මරණ සහතිකය නැත්තම් අතුරුදාන් වීමේ සහතිකයක් මේ රටේ මිනිස්සුන්ට මේක දකුණේ ජනතාව විත් පෙරමුණේ සහෝදරරු. ඒ වගේම උතුරේ දමන ජනතාවත් ඒ වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාවත් ඒ වගේම විශේෂයෙන් හමුදාවේ විශාල පිරිසක් අතුරුදාන් වෙලා තියෙනවා. ඔවුන්ගේ මරණය පිළිබඳව කාටවත් තව කවදාකවත් තාම හොයාගන්න නැහැ. අම්මලා තාම කල්පනා කරනවා නෑ මැරෙලයි කියලා මට සාධක දෙන්න එපා. මගේ පුතා කොහෙද තාම ජීවත් වෙනවා කියලා. මෙහෙම අඬන අම්මලා තාත්තලාගේ තරුණයන්ගේ නැත්තම් පෙම්වතියන් අර ඊයේ කිව්වා වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලනවා කරුණාකරලා සර්ටිෆිකේට් ඔෆ් ඇබ්සන්ස් මේක දෙන්න වැඩපිළිවෙල පටන් ගන්න. මොකද බෝඩාබේ රාජපක්ෂ මහත්තයා මේක නැවැත්තුවා ආවෙන් පස්සේ. රුපියල් 6000 ගානේ උතුරේ යාපනයේ 1000කට විතර හම්බෙලා තියෙනවා. ගාල්ල මාතර හම්බන්තොට පිරිසවලට සමහර අයට මේක හම්බෙලා නැහැ. ඒ වගේම විජේසේන රාජපක්ෂ මහත්තයාගේ යටතේ 2023 දී 2000ට පෙර අයට මේක ගේවිම් කරලා තියෙනවා. ලක්ෂ 2ක් ගෙවන්න හිටියත් පස්සේ රුපියල් 6000 ගානේ ගේවිම් කරලා තිබෙනවා මේ අතුරු දාන්න උන අයගේ යම් ප්‍රමාණයකට. දකුණේ විශේෂයෙන්ම LTT එක දකුණේ මුහුදු ගිහිල්ලා LTT එකෙන් මරලා දාපු විශාල ප්‍රමාණයක 90-95 ඒ අයට දැන් ක්‍රමානුකූලව ගෙවාගෙන යනවා. 2024 මේ සම්බන්ධ විශේෂයෙන්ම ඔෆිස් ඔෆ් රෙපරේෂන් OR නැතයි කාර්යාලයට මුදල් වෙන් කරලා තිබුණා. මම අහන්න කැමති අපේ විසේරත් මැතිතුමාගෙන් 2025 කොයි තරම් මුදලක් මේකට වෙන් වෙලා තියෙනවද? මට නම් පේන වැඩපිළිලක් ඒක ඇතුලේ තිබුණේ නැහැ. මේ මුදල මිලියන 1000ක් 2023 24 23 මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. 2024 මිලියන 1000ක් පවුල් 4000කට රුපියල් ලක්ෂ 2 ගානේ ගෙවලා තියෙනවා. తాවකාලික දීමනා කොළඹ පවුල් 23කට දීලා තියෙනවා. ඒ නිසා මේ ටික කරන්න කරුණාකරලා අවශ්‍ය කරන ප්‍රතිපාදන ටික මම නම් දැක්කේ නැහැ. මේ විදේශ කටයුතු අමාත්‍යාංශ මේ සඳහා වැඩ කටයුතු ටිකක් කරනවා. ඒ කියන්නේ මුදල් ටික වෙන් කරලා නැහැ. මම ඔබතුමාට ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධව ගන්න. මොකද ජිනියෝ වල ඔබතුමා ගිහිල්ලා මේ ක්‍රියාදාමයේ පිළිබඳව සාකච්ඡා කරලා කතා කරලා ඒ කතාව මම ඇහුවා. ඒකදී ඔබතුමා හොඳ කතාවක් කරලා කිව්වා අපි මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරනවා කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි මේක උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද කියලා කල්පනා කරන්න එපා. මේක JVP එකෙන් මරපෑය ගැන විතරක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් හමුදාවෙන් මරපු JVP ගැන විතරක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. උතුරේ දමිළ ජනතාව මේ අය ගැනත් අපි කරුණා කරලා කල්පනා කරන්න. ඒ වගේම යුද්ධයේදී අතුරුදාම් වෙච්ච අපේ හමුදාවේ සොල්දාදු විශාල ප්‍රමාණයක් 5000ක විතර ප්‍රමාණයක් අතුරුදාම් වෙලා කියලා කියන. මේ අය සම්බන්ධව කරුණා කරලා කතා කරන්න කියන ඉල්ලීම් මම කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම මම දැක්කා මේ බටලන්ද කොමිසම ගැන තමුන්නාන්සේලා කතා කරුවා. දැන් මේ මෙතන කතාවක් කරා අපේ බිමරත්නායක මැතිතුමා ඉතාම සංවේගජනක කතාවක් කතානායකතුමා අඬනවා මෙතන. ඉතින් පළවෙනි වතාවට මම හිතාගන්න බෑ හරි මේක අඬන්නේ ඉඳලා හරියන්නේ නැහැ. මේ කොමිසම තමුන්නාන්සේලා මේක පටන් ගත්තේ මේ 94 චන්ද්‍රිකා මැතිණියගේ කාලේ තමුන්නාන්සේලා මේ චන්ද්‍රිකා මැතිණි උදව් කෙරුවා. කවුරුත් කතා කරුවද? බටලන්ද කොමිසමක් ගේන්නේ නැහැ. ඊළඟට 2004 චන්ද්‍රිකා මැතිණියත් එක්ක ආණ්ඩු කෙරුවා. තමුන්නාන්සේලා කතා කරුවද බටලන්ද කොමිසමක් ගැන? නැහැ. 2004 මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ආණ්ඩු කෙරුවා. තමුන්නාන්සේලා කතා කරාද බටලන්ද කොමිසමක් ගැන? නැහැ. 2015 දැන් ඊයේ කතා කරුවා වදකයා කියලා කතා කරේ පයින්ලික්කමසිංහ. වදකයාත් එක්ක ආණ්ඩු කෙරුවා 2015. වදකයාව ගේන්න තමයි තමුන්නාන්සේලා කතා කරේ. දැන් 2015 වදකයාත් එක්ක ඉඳගෙන වදකයාත් එක්ක ආණ්ඩු කරලා වදකයාත් එක්ක වැඩ කරලා අවසානයේ එදා කතා කරුවද බටලන්ද කොමිසමක් ගැන? තමුන්නාන්සේලා අරනම් මේ මරලා දාපු මිනිස්සු ගැන බටලන්ද කොමිසම ගැන කතා කරනවා නම් මේ වදකයා කියලා කල්පනා කර රයින් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු කරනව නෙමෙයි අඩුමතරේ පුටුව කින ගන්න හොඳ නැහැ. තමුන්නාන්සේලා හොඳම යාළුවා ඒ කාලේ රයින් වික්‍රමසිංහ. දැන් අද මොකද කියන්නේ? අද මේ ක්‍රියාදාමය තුළ තමුන්නාන්සේලා කල්පනා කරනවා මේ හීනෙන් ඇහැරලා වගේ දැන් මේක පාවිච්චි කරලා ඉදිරි මාසිකාමාරේ දේශපාලනය කරා ඉදිරි මාසිකාමාරේ ඡන්දේ කරන්න තමන්ගේ ගමේ ඉන්න ජනතාව විත්තිවරුනේ සහෝදරයව ඇහැරවන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි මේ තමුන්නාන්සේලා කරන්නේ. මේ බටලන්ද විතරක් නෙමෙයි තිබුණා කොමිසම් ගත්තොත් මේ වදකාගාර එලියකන්දේ මාතලේ මහනුවර කොළඹ නීති පීඨයේ මම මට මතකයි මම කොළඹ නීති පීඨයට යනකොට ලේ වැඩිච්ච නියෝජ කතානායකතුමා බිත්තිවල ලේ වැක්කිරලා තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨේ. අපි යනකොට රේස් කෝස් එකේ තිබිච්ච ඒ වදගාගාර 46ක් වදගාගාර 46ක් ගැන කතා කරනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ විජේවීර ඝාතනය ගැන හොයන් විජේවීර ඝාතන දැන් මේ බඩලන්ද කොමිසම ගැන කතා කරලා වැඩක් නැහැ. බඩලන්ද කොමිසම වගේම කොමිසම සභාව ගන්නක් දානවා 46ක් වදගාගාර 46ක් තිබෙනවා ලංකාවේ. දැන් තමුන්නාන්සලා අල්ලන් ඉන්නේ බඩලන්ද කොමිසම. මොකද බඩලන්ද කොමිසම තමයි අල්ජසීරාගෙන් මතු වුණේ. ඒ නිසා මතු වුණාම ඩග් ගාලා දුවගෙන ඇවිල්ලා මේකට සභාගත කළා නැහැ කියලා ආරයිට් සභාගත කරනවා. දැන් ඊළඟට කොමිටියක්පත් කරනවා. තමුන්නාන්සලා මේකට කොමිසම් සභාවක්පත් කරා. මේ සමස්ත මේ බඩලන්දිය ගැන විතරක් නෙමෙයි සමස්තයක් ගැනම. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරේ මරලා දාපු අය. මේ අයට කිව්වේ මරා දැම්මේ අපරාධ කරුවන් හා ස්ත්‍රී දූෂකයෝ කියලා නියෝජ කතානායකතුමා. හැබැයි ඩොක්ටර් ඩැරිස් ජාවාදන් අපරාධකාරයෙක්ද? ස්ත්‍රී දූෂකයෙක්ද? ඩොක්ටර් ස්ටැන්ලි විජේසුන්දර අපරාධකාරයෙක්ද? ඊළාට කේ ගුණරත්නම් චිත්‍රපට අධ්‍යක්ෂක නීතිඥ අමර වෙල්ලප්පුලි මහාචාර්ය පටුවත විධාන හිටපු උපකුලපති මොටර ඉංජිනේරු පීටි ඩීසී අතුකෝරල දයාපතිර්ණ ශිෂ්‍ය නායකෙක් මෙරටේ ඝාතනය කෙරුවා බෙල්ල කපලා මරලා දැම්ම. ඊළාට ස්වාධීන සංගමේ දයාසේපාලි සේනාධීර එස්වී අමරසිරි අමරසිරි මැතුමාගේ ඒසෙම අමරසිරි මැතුමාගේ නෝන මාත්මය මරලා
දැම්ම.
මට දෙන්න අපරාධුව මන්ත්‍රි විජය කුමාරතුංග මැතුමා වෙඩි තියලා මරලා දැම්ම මූන්ට තමුන්නාන්සලා. මේ ජනතා විමුක්ති පෙරමුණ ඒක කරේ ටාසන් කියලා නැත්නම් ලෑනර් රණසිං. ඒ ලෑනර් රණසිංව බලාගත්තේ කවුද? තමුන්නාන්සලාගේ අද ජාතික ජනබලවේගයේ ලේකම්. එයා තමයි කළුතර බලාගත්තේ. ලෑනර් රණසිං මේ 100 ගන්නක් වෙඩි තියලා මැරුවා. එයා බලාගත්තේ තමුන්නාන්සලා. කොමියුනිස්ට් පක්ෂේ පණ්ඩිත මැතුමා ලෙස්ලි අනගර මැතුමා නීති යට ලෙස්ලි යට යටත්වල යට ලයනල් ජයතිලක මැතුමා මෙරෙල් කාරිවස පාද මයිකල් ෆෝල් රොඩ්‍රිගෝ වල්ලේතොට පඤ්ඤාසීය නායක පඤ්ඤාදස නායක නායක හාමුදුරු කොටිකාවත් සද්දාස නායක හාමුදුරු පොද්දරමුල්ලේ ප්‍රේමාලෝක නායක හාමුදුරු ඒ වගේම බුද්ධාසන ඇමති වචෙන්ගේ WM GT බණ්ඩ මැතුමා මේ වගේ විශාල ප්‍රමාණයක් තමුන්නාන්සලාගේ නාඳුරණ තුවක්කුවරු මරලා දැම්ම. එනිසා මේක මේ කාටවත්
ඇඟිලි
විශේෂයෙන්ම මේ රුසියානු ප්‍රශ්නය ගැන මම විනාඩියක් ඔබතුමාට මතක් කරන්න කැමති. විශේෂයෙන්ම රුසියානු අර්බුදය පිළිබඳ මම අපේ ඇමතුමත් එක්ක කතා කරුවා. මම ඔබතුමාගේ ඉල්ලනවා සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ 3000කට අධික ප්‍රමාණයක් රුසියාවට ගිහිල්ලා තියෙනවා. අද ඔවුන් අවුරුද්දක් ගිහිල්ලා ඉවරයි. ඔවුන්ගේ කාලය ඉවරයි. කාලය වුණත් ඔවුන්ට ලංකාවට එන්න දෙන්නේ නැහැ. ඔවුන්ගේ පඩිය දෙන්නේ නැහැ. ඔවුන් 47 දෙනෙක් මැරලා ඉන්නවා දැන් රුසියාවේ යුද්ධයට ගිහිල්ලා. මේක රුසියාවත් එක්ක කරුණා කරලා බේරගම්මු. මොකද හේතුව ඉන්දියාවට පුළුවන් වුණා ඒතන හිටපු සියලු දෙනාම ගේන්න. හැබැයි ලංකාව විදිහට මම ඔබතුමාගේ ඉල්ලන ඉදත් මම ඉල්ලුවා ඔබතුමාගෙන් කරුණා කරලා මේකට මැදිහත් වෙලා මේ කටයුතු ටික කරන්න කියලා ඉල්ලමින්. විශේෂයෙන්ම ඉතාලියේ මේ 120 දෙනෙක් සම්බන්ධව පිටරට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරලා තිබුණා. දැනට කාන්තාව විතරක් 86 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. අනිත් 8 දෙනෙක් මේ ડોකියුමන්ට්ස් වල තිබිච්ච ප්‍රශ්නත් එක්ක නතර වෙලා තියෙනවා. විශේෂයෙන් GDG වැඩපිළිලක්. ඒ නිසා මේකත් කරුණාකර ඔබතුමාගේ අවධානයට යොමු කරමින් විශේෂයෙන්ම ඔබතුමාට මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න අපේ ශක්තිය දෙන බවත් ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන්.